නැමෙතෙම ආමකාමී සංසිඳුණු සුබදායක නැහැල්ලු සන්ධ්‍යාව කල්‍යාණ මිත්‍ර හිතවතුනි මේ විදසුනට විදසුනා විපස්සනා භාවනාව පිළිබඳව සාකච්ඡා කරමින් යන පුහුණු වෙමින් යන මඟ පෙන්වමින් යන ගමනේ තවත් එක් මනසන්දියක් නැගැසීමක් බුදු සත්තුනට පමණක් ප්‍රකට වෙන පිළිවෙන විපස්සනා මාර්ගය විසස්නක් තිබෙන කාලයක පමණ ගමන් කළ හැකි දුර්ලභ පුහුණුවක් මාර්ගයක් අන් සියලුම මාර්ග අවද ලෝකේ තිබුණා තිබෙනවා විදර්ශනා මාර්ගයේ පමණයි බුදු සසුනකදී න එලිපෙහෙලි වෙන්නේ හොඳින් ජීවත් වෙන ක්‍රමය සමන්තානුන්ට කරදරයක් නැතිව කටයුතු කරන ආකාරය සතුටින් ජීවත් වෙන ක්‍රමය මරණින් මතු සුගතිගාමී වන මාර්ගය මරණින් මතු ආම ලෝකේ එහාට යන මාර්ග මේවා අඩුවැඩි වශයෙන් බුදු සසුනක් තිබුණත් නැතත් මිනිසුන් දැනගෙන හිටියා මේ මාර්ගවල ගමන් කරා බුදු සසුනකදී ඒ පාරවල් වැහෙන්නේ නැහැ. මෙලව දියුණු වෙන මාර්ගෙ මෙලව සතුටින් ඉන්න ක්‍රම තමන්ටත් පවුලයන්ටත් යහපතක් වන ආකාරයට ජීවත් වෙන ක්‍රම තමන්ටත් ගමටත් රටටත් ලෝකයටත් අර්ථයක් වන ආකාරයට කටයුතු කරන ආකාර සැනසිල්ලේ ලෝකයෙන් සමුගන්න විදි මේ ලෝකයෙන් සමුගත්තහම කොහොමද නැවත මේ ලෝකයටම එන්නේ එහෙම නැත්නම් ඊට වඩා සුගති ලෝකවලට යන්නේ කොහොමද මේ තියෙන අඩදම්බර නැති ලෝකයකට යන්නේ කොහොමද මේ ක්‍රම බුදු සසුනක් ආවා කියා අතුරුදහන් වෙන්නේ නැහැ. වඩාත් පැහැදිලි වෙනවා. මේ හැම මාර්ගයක්ම බුද්ධ ශාසනයකදී හොඳට එලි වෙනවා. වෙන කවරදාකටවත් වඩා. ඒ අතරම එතෙක් වැසී තිබුණු අලුත් පාරකුත් විවෘත වෙනවා. ඒ තමා මේ සියල්ලෙන්ම ඉතර වෙන මාර්ගය. මේ සියල්ලටම සමුගන්නා ක්‍රමය. සමු දෙන ක්‍රමය. ඒ පාර ඇරිලා තිබෙන්නේ බුද්ධ ශාසනයක් තිබෙන කාලේ පමණයි. තව විදිහකට කියනවා නම් මේ පාර යම් තාක් කල් ඇරී තිබෙනවාද එතෙක් බුදු සසුන තිබෙනවා කියන්න පුළුවන්. බුදු සසුන කියලා කියන්න පුළුවන්නේ විපස්සනාව කරන්න පුළුවන් කාලෙට පමණයි. දැන් මේ තමා බුද්ධ ශාසනය තිබෙනවද නැද්ද කියා තීරණය කරන්න පුළුවන් හොඳම සාධකය. වෙනත් බෞද්ධ පොඩි තියෙනවද, ධර්ම චක්‍රේ තියෙනවද, ස්තූප තිබෙනවාද, ගොඩ නැගිලි තිබෙනවාද? ඒ උඩ නොවේ, ඒවා තියෙන්න පුළුවන්. නමුත් විපස්සනා මාර්ගය කියන්නේ නැති, අහන්නේ නැති, ඒ ගැන සාකච්ඡා කරන්නේ නැති, මෙනෙහි කරන්නේ නැති, පුහුණු කරන්නේ නැති නම් බුදුසසුන තිබෙනවා කියන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් කියන්න බෑ. මේ දෙක එකයි. පැහැදිලිව අප තේරුම් ගත යුතු කාරණේ තමා බුදුසසුනයි නැතිනම් බුද්ධෝත්පාද කාලයයි විපස්සනා මාර්ගයයි කියන්නේ එකක් තියෙනකොට අනිත් කාරණිය ප්‍රකට වෙනවා, එකක් නැති වෙනකොට ඊළඟ අංශෙත් නැති වෙලා යනවා. බුදු සසුනක් තිබෙනවා, විපස්සනාවක් නැහැ. විපස්සනා මාර්ගයේ තිබෙනවා, බුදු සසුනක් නැහැ. එහෙම කියන්නේ. මේ දෙක එකයි. පැහැදිලිව තේරුම් ගන්න මේ දෙකම එකයි. අනිත් පාරවල් බුදුරජාණන් වහන්සේ වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට වඩා පැහැදිලිව, බොහොම පැහැදිලිව ඍජුව එලිපෙහෙලි කළා හැම පාරක්ම. නිරේට යන පාර පවා හරියට පැහැදිලිව කිව්වා. මෙහෙම හිටියොත් නිරේට තමයි යන්නේ ওই පාරේ කියලා. ඉන්න තැනින් පල්ලහැට වැටෙන පාර, පිරිහෙන පාර, ඒක උඩට එන පාර. මෙන්න මේකක් උන්වහන්සේ දේශනා කළා පැහැදිලිව. එතෙම සියලුම මාර්ග පිළිබඳ පැහැදිලිව නිර්වල්ව දේශනා කරන්න පුළුවන්නේ සර්වඥයන් වහන්සේ නමකට පමණයි. හැබැයි ඒ විතරක් නෙවෙයි, මේ විපස්සනාව වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට විපස්සනාව මේ විදිහට පැහැදිලිව විස්තර කරන්න, දේශනා කරන්න බැහැ. කරනවා නම් ඒ අවබෝධයෙන් දේශනා කරනවා නම් කාගෙන්වත් අහන්න නැතුව, පොතකින් නැතුව, ඒ සම්මා සම්බුදුන් වහන්සේ නම පමණයි. ඉතින් මේ කාරණේ මේ මුලින්ම අවධාරණය කරන්නේ මේ නිදසුනට, නිදසුනක් වැඩසටහනේදී අද මේ තියෙන දුර්ලභ අවස්ථාව තේරුම් ගන්න. මේ කාලෙදි පමණයි විපස්සනාව වළංගු වෙන්නේ. විපස්සනාව කියන ආසියේ වළංගු භාවයේ තියෙන්නේ මේ කාලෙදි පමණයි. ඉන්පසු හොයාගන්නවත් නැති වෙලා යනවා. අනිත් දේවල් ඉතිරි වෙයි. අනිත් හැම දෙයක්ම ඉතිරි වෙයි. නැති වෙන්නේ විපස්සනාව පමණයි. ඉතින් මේ අවදත් ලෝකේ තියෙන තිබුණු දේවල් වලට මේ බුදුසසුනක් තිබෙන බුද්ධෝත්පාද කාලයක ජීවිතේ ගෙවලා දාලා නැවත හමු වෙයිද නැද්ද, නැවත මුණ ගැහෙයිද නැද්ද කියන්න බැරි විපස්සනාව කල්දානවා නම් ඒ මහා අවාසනාවක්, අපරාධය පමණක් නොවේ, සූදුවක්. සූදුවක් කියන්නේ දිනන්ට තියෙන අවස්ථා බොහොම අඩුයි. සූදුව සම්භාවිතාව ඉතාම අඩුයි දිනන්ට. නැවත විපස්සනාවක් කරන්න කාලයක් ලැබෙයි, පුළුවන් වෙයි, අහකට පුළුවන් වෙයි. හිතේ එය සූදුවක් වගේ වලපෙන්ට තියෙන අවස්ථා තමයි වැඩි. විපස්සනාවෙන් සරලවම කරන්නේ අවබෝධය, අවබෝධ කරගැනීම. මනෝ පිළිබඳවද අවබෝධ කරගන්නේ හිත පිළිබඳව. දෙහිම කීවහම හිතෙන්න බුණ නෑ, සියල්ල පිළිබඳව තමයි විපස්සනාවෙන් අවබෝධ කරගන්නේ. මේ ශරීරය පිළිබඳ, සිතිවිලි පිළිබඳ, ලෝකයේ පිළිබඳ, ඔය එහෙම බෙදන්න පුළුවන්. නමුත් ඇත්තටම බැලුවොත් විපස්සනාව කෙලින්ම හිත පිළිබඳව තමා අවධානය යොමු කරන්නේ. මක් නිසාද මේ ශරීරය කියන්නේ හිතේ හදාගත්ත චිත්‍රයක්. එහෙම කීවහම නෑ මේ ශරීරයක් තියෙනවා, අපි නිදාගත්තහමත් තියෙනවා, මේකට බරක් තියෙනවා, උසක් තියෙනවා, දිගක් තියෙනවා, පළලක් තිබෙනවා. ඒ කතාව ඔක්කොම ඇත්ත. මෙතන වැදගත් කාරණේ තමා ශරීරය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ලෙඩ හැදෙනවා ඇත්ත. විපස්සනා කරන්නේ මේ ශරීරයට ලෙඩ හැදෙනවා කියන එක අවබෝධ කරගන්න නෙවෙයිනේ. ඒ නොදන්න කෙනෙක් නැහැනේ ලෙඩ හැදෙන බව. ශරීරයේ වයසට යන බව ඇත්ත. විපස්සනා කරන්න අවශ්‍ය නැහැ ශරීරය වයසට යන බව තේරුම් ගන්න. ශරීරයේ දවසක මියයයි. ඒ බවත් සාමාන්‍ය දැනුමක් විදිහට තිබෙනවනේ. ඒ තේරුම් ගන්නත් අමුතුවෙන් විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේ ශරීරයේ පිළිබඳව හිත වැරදි චිත්‍රයක් තමයි ඇඳගෙන තිබෙන්නේ. වැරදි චිත්‍රයක්. අන්න ඒ වැරදි චිත්‍රය, ඒ ඇඳගෙන තිබෙන චිත්‍රය වැරදි චිත්‍රයක් බව වැටහෙන්නේ විපස්සනාවෙන්. ශරීරයේ වැරද්දක් නෙමෙයි විපස්සනාවේදී පේන්නේ. ශරීරේ මොනවත් අපිට කිව්වේ නෑනේ. මම මෙහෙමයි, අර එහෙමයි, ලස්සනයි, සුදුයි. නෑ, හිත මේ ශරීරය ගැන හිතාගෙන ඉන්න ආකාර ටිකක් තිබෙනවා. ඒ හිත ඇඳගෙන තිබෙන චිත්‍රයක් තිබෙනවා ශරීරය ගැන. ඒ චිත්‍රයේ හිත ඇඳගෙන තිබෙන්නේ ශරීරයෙන් අහලා නෙවෙයි. ඔබේ හැටි කොහොමද කියා ශරීරයෙන් අහලා විමසලා හොයලා බලලා ඇඳගත්ත චිත්‍රයක් නොවේ. හිතුව මතේ ඇඳ චිත්‍රයක්. මෙයා මෙහෙමයි කියලා හිතෙන හිතෙන විදිහට හිත ශරීරය පිළිබඳ චිත්‍රයක් ඇඳගෙන තිබෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැරදි චිත්‍රය ගැනයි. ශරීරේ නෙමෙයි ප්‍රශ්නේ. ශරීරේ තියෙන ප්‍රශ්න තියෙනවා. විපස්සනා කළත් නැතත් ඒ ප්‍රශ්න කොහොමත් තිබෙනවා. විපස්සනා කළා කියලා ඒ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ශරීරේ තියෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්නවල නෙමෙයි කාරණය, හේතුව තියෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ හිත හිතුමතේ හොයන්නේ බලන්නේ නැතිව ශරීරය ගැන ඇඳගෙන තිබෙන මනෝ නිර්මාණය. එහෙම මෙයා ඉඳී හිත බලාපොරොත්තු වෙනවා තමන් ඇඳගත්ත චිත්‍රයට අනුව ශරීරය ඉඳී කියලා. එහෙම සිතිවිල්ලක් හිතේ පහළ වී තිබෙන්නේ තවත් මූලික සිතිවිල්ලක් නිසා. කොහොමද ඒ සිතිවිල්ල හිත හිතාගෙන ඉන්නවා මේ ශරීරය තමන්ගේ කියා ආගෙද හිතේ. ඒ සිතිවිල්ලක් නෙමෙයි මගේ කියන්නේ. ඒ හිත හිතාගෙන ඉන්නවා මේ ශරීරේ තමන්ගේ කියලා, මගේ කියලා. හිත තමයි ශරීරයේ අයිතිකරු කියලා හිත කල්පනා කරනවා. වෙන කවුරුවත් නොවේ. හිතයි තමන් විසින්ම මේ ශරීරයේ හිමිකරු බවට අත්ව තිබෙන්නේ. එයත් හොයා බලා නොවේ. මෙයාට ඇත්තටම අයිතිකාරයෙක් ඉන්නවද, සස්වාමිකද, අස්වාමිකද, මට අයිති කරගන්න පුළුවන්ද, මං අයිති කරගන්නවට මෙයා කැමතිද, මම මේ ශරීරය අයිති කරගත්තොත් මට ලැබෙන වගකීම් මොනවද, මා කළ යුතු දේ මොනවද, එයින් මට ලැබෙන වරප්‍රසාද මොනවද, මේ එකක් ගැනවත් හක්ෂේරු නොකර මනිකන් සිතිවිල්ලක් ඇති කරගෙන තිබෙනවා තමන්ගේ කිය මගේ. ඉතින් මගේ නිසා මා ඇඳගත් චිත්‍රයට අනුව ශරීරයේ පවතින්නට ඕන. මගේ නිසා මා ඇඳගත් චිත්‍රයට අනුව ශරීරයේ පවතින්නට ඕන. හිතවතුනි, ශරීරය ගැන පමණක් නොවේ, හිත හැම දෙයක් ගැනම, හැම දෙයක් ගැනම, ආ හැම කෙනෙකු ගැනම චිත්‍ර ඇඳගෙන තිබෙනවා. හිතේ හිත නැමැති කැන්වසේ, හිත නැමැති චිත්‍ර ශිල්පියා, හිත නැමැති පැන්සලෙන් ඇඳගත්ත චිත්‍රයක් තමයි ලෝකේ කියන්නේ. ලෝකය යහළුවන් කියන්නේ, යෙහෙලියන් කියන්නේ, හිතවතුන් හිතවතියන් කියන්නේ, මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම. ඉතින් මේ එහෙම හිත ශරීරය ගැනයි, ලෝකය ගැනයි චිත්‍ර ඇඳගෙන තිබෙන බව විපස්සනාවේදී පමණයි වැටහෙන්නේ. කය කියන්නේ හිතේ පහළ වුණු සිතිවිලි. කය කියලා අපි කියන්නේ හිතේ පහළ වුණු සිතිවිල්ල. කය පිළිබඳ අපි සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්නේ අර හිතේ පහළ වුණු සිතිවිල්ල. කය පිළිබඳව අපි ආඩම්බර වෙනවා නම් ඒ ආඩම්බර වෙන්නේ හිත ලස්සන චිත්‍රයක් කය පිළිබඳව ඇඳගෙන තිබෙනවා නම්. ලස්සන සිත් කලු සිතුවමක් නම් හිත කය පිළිබඳව ඇඳගෙන තිබෙන්නේ. එහෙමනම් අන්න සතුටුයි. ඒ චිත්‍රයට අනුව කය තියෙනවා කියලා හිතාගෙන ඉන්න තාක් කල් ඒ සතුටින් ඉන්න පුළුවන්. හැබැයි කිසියම් දවසක හිතට හිතුනොත් මට ඕනේ විදියට නෙමෙයි මෙයා දැන් කටයුතු කරන්නේ, අන්න එතනදී ඒ සිතුවම ඇඳගත් හිත අසහනයටපත් වෙන කවුරුවත් නොවේ. අසහනයටපත් වෙන්නේ චිත්‍රය ඇඳගෙන, ඒ ඇඳගත් චිත්‍රයට අනුවම මේ ශරීරය ටිකටම තියේ කියා බලාපොරොත්තු වූ ඉතයි. මෙතනදී මේ චිත්‍රවලට තම සංඛාර කියා කියන්නේ. සංඛාර, සංඛාර කියන වචනේ පළල් වචනයක්. පළල් කියන්නේ බොහෝ කාරණාවලට මේ තනි වචනේ භාවිතා කරනවා. එක අර්ථයක් තමයි හිත ඇඳගත් චිත්‍ර, හිත හදාගත් රූප ප්‍රතිරූප. එතනදී විපස්සනාව කියනවා සියල්ල හිත හදාගත් ප්‍රතිරූප පමණයි. හැම දෙයක්ම හැම කෙනෙක් හිත තමන්ගේ හිතේ ඇඳගත් සිතුවමක් පමණයි, චිත්‍රයක් පමණයි. හිතට පුළුවන් නම් කවුරුන් ගැන හරි ලස්සන චිත්‍රයක්, මනස්කාන්ත සිතුවමක්, දර්ශනීය චිත්‍රයක් ඇඳගන්ට හිතට හරි සතුටුයි. හිත සතුටු අර බාහිර ඉන්න කෙනා ගැන නොවේ, ඒ කෙනා ගැන අමන්ට ලස්සන චිත්‍රයක් ඇඳගන්ට පුළුවන් වීම ගැන. හැබැයි හිත දන්නේ නැහැ මේ සතුටු වෙන්නේ ඡායාවකට බව. ඇත්තම කෙනෙකුට නෙවෙයි මේ සතුටු වෙන්නේ. තමන්ම මවාගත්ත සිතුවමකට. හිතට බැරි නම් එහෙම නැතිනම් හිත මොන හේතුවක් නිසා හෝ ඇඳගන්නේ අවලස්සන චිත්‍රයක් නම් හිතට දුකයි. සරලව සතුටයි අසතුටයි ඇති වෙන්නේ තමන්ගෙම නිර්මාණවලට. ඉතින් එතනදි කෙනෙකුට කියන්න පුළුවන් හිතෙන්ටත් පුළුවන් හිතට සතුටු වෙන්න නම් ඕනේ ඇයි බැරි ලස්සන චිත්‍ර පමණක් ඇඳගෙන සතුටු වෙයි. දැන් තමන් නම් නිර්මාණය කරන්නේ චිත්‍ර. ඉතින් තමන්ට පුළුවන් නේ තමන් සතුටු වෙන චිත්‍ර පමණක් නිර්මාණය කරලා සතුටින් ඉන්න. ඇයි අවලස්සන චිත්‍ර අඳින්නේ? ඇයි කැත චිත්‍ර අඳින්නේ? ඇයි අබ්බකාත රූප නිර්මාණය කරන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ. මේක කලබලෙන් කරන්නේ. කටිමුඩියේ කරන්නේ. සිත ළඟ තියෙන අච්චු දෙක තුනයි. ඉතින් මේ අච්චු දෙක තුනට හැම දෙයක්ම දාන්න බලනවා. ඒ දානකොට කලබලෙන් දානකොට ඇදෙන්නේ Tamanට ඕනේ දේ නෙවෙයි. Tamanට ඕනේ දේ නෙමෙයි ඇදෙන්නේ කලබලෙන් අරට ගියාම. ඉතින් කලබලෙන් ඇඳලා ඇඳිච්ච චිත්තේ හොඳ නම් ඒකට කැමති වෙනවා, ඕනේ වෙනවා, ලං කරගන්නවා, තියාගන්න හදනවා. හැබැයි ඒ ඇඳුරු චිත්තේ කැතනම් ආක බලනවා, නොබලින්ට හදනවා, විසික් කරන්න හදනවා, ඈත් කරන්න හදනවා, ඉවත් වෙන්න උත්සාහ කරනවා. හිත දන්නේ නැහැ නමුත් මේ ලම් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකටයි, ඈත් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකිනුයි. ඒ ගැන හිතට නෑ අවබෝධයක්. මේක බැරි දෙයක් කියන්නේ. බැරි ඒ නිසායි. කිසිම දෙයකට ලං වෙන්න බැරි. ඇයි? ඒ වගේම කිසිම දෙයකින් දුරස් වෙන්නත් බැරියි. බැරි වෙන කිසිම හේතුවක් නිසා නොවේ. මේ ලං වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකට, ඈත් වෙන්න හදන්නේ තමන්ගෙම සිතිවිල්ලකින්. ඉතින් මේ කරගන්න බෑ. වෙන්නේ නෑ. හැමදේම හිත උත්සාහ කරනවා ලං වෙන්න, ලං වෙන්න, ලං වෙන්න. කොපමණ උත්සාහ කළත් හිත සමහර විට හිතනවා මම ලං වෙලා ඉන්නේ, මම ලං කරගත්තා. ඒ සිතිවිල්ලක් පමණයි. සිතිවිල්ලක් පමණයි හිතට බෑ කිසි දෙයක් අල්ලගන්න. සිතිවිලි අර වෙන කිසිම දෙයක් හිතට අල්ලගන්න බෑ. මේ භෞතික කිසිම දෙයක් හිතට අහු වෙන්නේ නෑ. හිතට අහු වෙන එකම දේ සිතිවිල්ල. හිත ඒ නිසා යම්තාක් දේවල් අල්ලගෙන තියෙනවද, යම්තාක් පුද්ගලයන්ව අයිති කරගෙන තියෙනවද, ඒ අයිති කරගෙන තියෙන්නේ දේවල්වත් පුද්ගලයන්වත් නොවේයි. ඒ පිළිබඳ තමන්ගෙම සිතිවිල්ල. ඒ සිතිවිල්ල මොහොතකට තියෙන සිතිවිල්ල. දිගටම තියෙන්නේ. දිගටම කිසිම කෙනෙක් ගැන හිතින් හිතත් බෑ කාටවත්. මොනම දෙයක් ගැනවත් කිසිම හිතකට බෑ. හැම මොහොතකම හිතේ. ඒ නිසා මේ කිසිවක් දිගටම පවතින්නේ නෑ. දිගටම පවතින්නේ නෑ කියන්නේ භෞතික වශයෙන් දේවල් උපදින මැරෙන නිසා නොවේ. ඒ කියන්නේ දිගටම හිතට හිතේ තියෙන බැරි. මනතරම් වේගේ සිතිවිලි එනවද, පවතිනවද, නැති වෙනවද? මනතරම් සුළු කාලයක්ද සිතිවිල්ල හිතේ පවතින්නේ? අන්නේ සුළු කාලයේ තමා හිතට පුළුවන් ඕනෑම දෙයක් ළඟට සමීප වෙන්න. අනේ කුංචිම කුංචි කාලේ. ඉතින් කල්‍යාණ මිත්‍රේනි මේ විදිහට හිත තමන්ම හදාගත්ත උගුලක තමන්ම ඉර වෙලා ඉන්නේ. ඒ උගුලට තමන්ම අහුවෙලා. නමුත් දන්නේ නැහැ මේ තමන්ගෙම උගුලක් කියලා. නොදන්න කම නිසා ලෝකේම අල්ලගත්ත ලෝකේම අයිති කරගත්ත කියා හිත ආඩම්බරයට පත්. මේ ආඩම්බරයේ සහ මානිය විපස්සනාවේදී පේනවා බොරුවක් බව. ඔහු මානියක් තිබෙන ඇත්ත මානියක් නොවේ. ඇත්තටම නම් අයිති කරගෙන තිබෙන්නේ මොහතකට සිටිවිල්ල මොහතකට. ඊළඟ මොහොතේ වෙන දෙයක් ගැන හිතෙන්නේ. ඊළඟ මොහොතේ තවත් දෙයක් ගැන. ඉතින් මේ නිසා හැම දෙයක්ම පවතින්නේ මොහොතයි. මේ හැම දෙයක්ම පවතින්නේ මොහොතයි කියලා කියනකොට අපි උත්සාහ කරනවා මේ භෞතික ලෝකයේ භෞතික දේවල් පවතින්නේ මොහොතයි කියලා ඔප්පු කරන්න. විද්‍යාව අරගෙන කුඩා මිනුම් අරගෙන මේ භෞතික රූප කඩලා 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 අන්තිම අංශුවට ගෙනල්ලා මේවා පවතින්නේ ක්ෂණයයි ක්ෂණයෙන් ක්ෂණය මේවා ඉලෙක්ට්‍රෝන පරමාණු වෙනස් වෙනවා කියලා ඔප්පු කරන්න හදනවා. ඉතින් ඔප්පු කරන්න පුළුවන් විද්‍යාවෙන්. මොනවද ඔප්පු කරන්න බැරි? එහෙම ඔප්පු කරන්න පුළුවන් නම් විපස්සනාවක් මොකද? ඒ කාරණේ විද්‍යාවට බාර දෙන්න පුළුවන් නේ. මේ පරියන්තගත වෙලා ඇස් වහගෙන බුද්ධ ශාසනයකදී පමණක් කළේ හැකි විපස්සනාවක් කරන්න අවශ්‍ය නැහැ නේ. විද්‍යාව තියෙන ඕනම කාලෙක මේ ඇත්ත තේරෙනවා. නේ විද්‍යාවටත් නොතේරෙන විද්‍යාව උනන්දු නොවන ඇත්ත කුමක්ද? මේ හැම දෙයක්ම හිතට සිටිවිල්ලක් පමණයි. හරියට හැම දෙයක්ම ඇහැට රූපයක් පමණයි. ඇහින් ඇහුවොත් ලෝකේ කියන්නේ කුමක්ද? එහේ මොකද්ද දෙන උත්තරේ? රූප පමණයි. ඉන් එහා දෙයක් ඇහෙදන්නේ. හොඳට ඇහින් අහලා බලන්න ඔබ දන්නා ලෝකේ කුමක්ද? ඔබ අත්දකින ලෝකේ කුමක්ද? ඔබේ ලෝකේ කුමක්ද? ලෝකය ඔබට මොන වගේ දෙයක්ද? ඇහැ වෙන කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඇහැට බෑ වෙන කිසිම පිළිතුරක් දෙන්න. ඇහැ අවංකයි. ඇත්ත කියන්නේ Taman දන්නේ ඇත්ත මොකද්ද? මට නම් ලෝකය රූප ගොඩක් පමණයි. රූප ගොඩක් පමණයි. ආයෙත්ද හොඳයි. අපි කණෙනුත් තහන්. හිතවත් අන මට කියන්න ඔබට සාපේක්ෂව ලෝකේ කුමක්ද? අපි කවදාවත් අහන්නේ නැහැ නේ කණි. කණි කන හරහා තමයි මෙහෙම දෙයක් අහන්නේ. හැබැයි අපි කණින් ප්‍රශ්න කරන්නේ නැහැ. අන විපස්සනාව කණින් ප්‍රශ්න කරනවා. කණින් අල්ලලා ප්‍රශ්න. ඔබේ පිළිතුරු මොකද්ද? ඔබට ලෝකේ කුමක්ද? ඇහැ කියනවා තමන්ට නම් ලෝකේ රූප පමණයි. වෙන කිසි එකක් නෑ ලෝකේ. ඉතින් කන මොකද්ද කියන්නේ? කනත් ඇත්ත තමයි. කන කියනවා දැන් මගේ ළඟ ඉන්නේ ඇහැ. ඒ නිසා යා කියන්නේ හරි මට බෑ යාට ලිප්ත වෙන්න. නෑ කන කියන්නේ රූප කියලා දෙයක් මන් දන්නේ. ඒක කොහෙන්ද? මට නම් කවදාවත් එහෙම එකක් ඇහිලා නෑ. මට නම් ලෝකේ ශබ්ද ගොඩක් පමණයි. ශබ්ද ගොඩක් පමණයි. වෙන ලෝකයක් මට නැහැ. ඔය ඇහැ කියන රූප කියන එක මම දන්නේ නැහැ. ඒක තියෙනවද නැද්ද කියන්නේ මට බෑ. තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. මොකද මට එහෙම දෙයක් ඇහිලා නැහැ කවදාවත්. ඉතින් එතින්දී ඇහැ ඇහින් ඇහුවොත් මේ කන මෙහෙම කියනවා මේ ලෝකේ කියන්නේ ශබ්ද ගොඩක් පමණයි කියලා. එතින්දී ඇහැ උත්තර දෙයි. නේ මම නම් දන්නේ. මට නම් කවදාවත් කිසිම ශබ්දයක් පෙනිලා නැහැ. දැකලා නැහැ මං. කිසිම ඔය ශබ්ද කියන දෙයක් කවදාවත් දැකලා නැහැ. ඉතින් අපි අනිත් ඉන්ද්‍රයන් වලටත් ගියොත් නාසයෙන් ඇහුවොත් මේ නාසය ඔබ මෙතෙක් කල් ජීවත් වුණානේ අත්දැකීම් ලැබුවානේ මේ අවුරුදු ගානක් අවුරුදු 50ක් 60ක් 30ක් 30ක් හරි ඉතින් කියන්නේ නාසය මේ ජීවත් වුණු කාලේ ඔබ අඳුනාගත්ත ලෝකේ මොකද්ද මේ ලෝකේ මොනවද තියෙන්නේ ඇහැ මෙහෙම කියනවා අන මෙහෙම කියනවා නාසයත් ඒ වගේම අවංකයි. මේ පංච ඉන්ද්‍රියයන් හරීම අවංකයි. බොරු කියන්නේ. බොරු කියන්නේ මොකද්ද දන්නේ නැහැ. කවදාවත් බොරුවක් කියලත් නැහැ. තමන් දන්න දේ තමයි කියන්නේ. නාසයේ තියෙන පිළිතුර අපිට හිතා ගන්න පුළුවන්. සුවඳ, ගඳ සුවඳ පමණයි. ඔය ශබ්ද කියන ඒවා මට කවදාවත් දැනෙලා නැහැ. ශබ්ද සුවඳද ගඳද මට තේරෙන්නේ නැහැ. මේ රූප ඒවත් ඒ වගේ සුවඳක් මම දන්නේ සුවඳ ගැන විතරයි. ගඳ හෝ සුවඳ පමණයි. මගේ ලෝකයේදී එන්නේ ගඳයි සුවඳයි. ඉතින් මේ දිවෙන් ඇහුවත් දෙන්නේ රස පමණයි. ශබ්දනේ මට කවදාවත් ශබ්දයක් දැනෙලා නැහැ. සුවඳක් දැනෙලත් නැහැ. රූපයක් පෙනිලත් නැහැ. රස පමණයි. ඉතින් මේ රස ගැන ඇහුවොත් කියයි පැණි රහද, තිත්තද, ඇඹුල්ද, කහටද, කිරි රහද කියයි. ඉතින් සමෙන් ඇහුවොත් ඔබේ ලෝකයේ කුමක්ද? සීතල, උණුසුම, තද බව, මෘදු බව. මේ හතරෙනි කියන්නේ එයාගේ ලෝකෙ එච්චරයි. ලෝකෙ මොනවා ගැන කිව්වත් එක්ක සමට කියන්න පුළුවන් සීතලද කියා. ප්‍රශ්නේද මෘදුද පුරුසුද? කලුද පුරුසු. දැන් මේ බලන්න විතර ලෝක පහක්. මේ පස් දෙනා අත්දකින්නේ ලෝක පහක්. එකම ලෝකයක් නොවේ. මේ පස් දෙන අතර ගැටුමක් නැහැ. මේ අහන්න ගියොත් ඔය කාරණේ කියන්නේ නාහිරියොත් ඉතින් දන්නේ නැහැ. කන දන්නේ නැහැ. ඇහැ ලෝකේ මොකද්ද? ඇහැ දන්නේ නැහැ දිවේ ලෝකේ මොකද්ද? මේ අතර ගැටුමකුත් නැහැ, ප්‍රශ්නක් නැහැ. අනවබෝධයකුත් නැහැ, අවබෝධයකුත් නැහැ. සාමකාමීව ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අන්න මන ඉන්ද්‍රියේ හයවෙනි ඉන්ද්‍රියට ගිහිල්ලා එයාගෙන් ඇහුවොත් ඔබේ ඔබ අත්දකින ලෝකේ කුමක්ද? අන්න එතනදි තමයි අච අලන්නේ. කියන්නෙම බොරු. අර ඇහැ දැනගත්ත ලෝකයක්ද එයාගේ? එයා දැනගත්ත දෙයක්. කන ඒ ලෝකයක්ද යාකේ? කන නැතුව යාම ඇහුවා වගේ තමයි කියන්නේ. නාසය නැතුව, දිව නැතුව, සම නැතුව දැනගත්තා වගේ යාකේ. හැබැයි මේ එකක්වත් මන ඉන්ද්‍රියට තනියම දැනගන්නේ. එයා තනියම දැනගත්ත කිසි දෙයක් නෑ. මොනවද තියෙන්නේ? අනිත් ඉන්ද්‍රිය පහ පැත්තකට දාලා ඒ වගේ උදව්වක් නැතුව ඍජුවම මන ඉන්ද්‍රිය ගත්ත දැනුම මොකද්ද? අත්දැකීම කුමක්? කිසි දෙයක් නෑ. හොයලා බලන්න. ඉතින් මේවා සෙවීම තමයි විපස්සනා. මේ විදිහට විමසීම. මේ විමසීම අවශ්‍යයි. එහෙම නැත්නම් අපි ඇත්තටම ලෝකයක් තිබෙනවා. ඒ ලෝකය කොහොමද? ඒක තියෙනවද? වෙනස් වෙනවද? සුදු වෙනවද? කළු වෙනවද? උපදිනවද? මැරෙනවද? අපි හොයනවා. ඒ ලෝකේ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම ලෝකයක් නෑ. තියෙන්නේ ඔන්න ඔය ලෝක පහ විතරයි. ඒ පහ පහෙන් අඩුම ගානේ දෙකක්වත් එකතු කරලා මනින්ද්‍රිය හදා ගන්නවා තමන්ගේ ලෝකය. මනින්ද්‍රියට ලෝකයක් හදන්න අඩුම ගානේ ඉන්ද්‍රිය දෙකකේවත් දැනුම එකතු කරගන්න ඕනේ. එකකමදි. එකකින් ලෝකයක් හදාගන්න බෑ. මනින්ද්‍රියට. උදාහරණයක් විදිහට සද්දයක් ඇහෙනකොට ඒකේ ලෝකයක් හැදෙන්නේ නැහැ. අනේ පේන්න ඕනේ. ඒක පේනවා කපුටෙක්. කපුටෙක් කටාරිනවා වහනවා පේනවා. ඇහැට පේනවා. ඒ අතර ඒ කට අරින වහන ගානට කනට මොනවාරි ඇහෙනවා. දැන් මේ කපුට කියන එකත් වෙනම කාරණයක්. කොහොම හරි ඔන්න පේන දේ. සහයන. ওই දෙක එකතු කරලා මේ කපුටෙක් කෑ ගහනවා කියන මේ ලෝකේ හදාගන්න. අන්න ලෝකයක් හදන්නේ. මනින්ද්‍රිය ලෝකයක් හැම විටම හදාගන්නේ අඳුම් ගන්න තව දෙන්නේකවත් සාක්ෂිය එකතු කරලා. දෙන්නේගේ අත්දැකීම එකතු කරගෙන තමයි එයා ලෝකය හදන්නේ. හැබැයි එයා තමන්ගෙම ලෝකයක් හදුවා වගේ කාකේවත් උදව් නැතුව. ඉතින් මේ මනින්ද්‍රියට තියෙන්නේ ඇහැයින් ඇහැයි කනයි කියපු දේ පමණයි. ඒ දෙන්න මොනවාරි කිව්වා නම් ඇහැ කියන්නේ මගේ ලෝකේ රූප පමණයි කියලානේ. චලනයන් පමණයි. කන කියනවා ශ්‍රවණයන් පමණයි. ඉතින් මේ චලනයන් සහ ශ්‍රවණයන් දෙක එක මොහොතකදී එකතු කරගෙන මනින්ද්‍රිය අන්න සංකල්පයක් හදාගන්න. සංකල්පයක්. සංකාරයක් කියන්නේ ඒකයි. මේ සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් කියන කාරණේ. ඉතින් හැම දෙයක්ම සංස්කාරයක් නම් මෙහෙම තමයි සංස්කාර හැදෙන්නේ. හදාගන්නේ මනින්ද්‍රිය. සංකාර හදන්නේ මනින්ද්‍රිය. මනස එහෙම නැතුව මේ පුටුව කියන්නේ සංස්කාරයක් වඩපාසුන්නේ හදපු කාර්යක කියන්නේ මේ ෆැක්ටරි එකකින් හදපු සංස්කාරයක් එහෙම කියන්න පුළුවන් නමුත් මේ සංකාර කියන වචනේ ඒවට නෙමෙයි පාවිච්චි. මනින්ද්‍රිය විසින් හදාගනු ලැබූ දේව. මනින්ද්‍රිය යමක් හදන්නේ ওই විදියට. ඉතින් දිවයි ඇහැයි එකතු කරලා අඹ වල රහ මේ පැණි වල රහ කියලා එකක් හදාගන්න. ඒ රහයි අර දැක්ක දේ එකතු කරලා සංකල්පයක් හදනවා. මේ තමයි මේ පැණි වල රහ. සුවඳක් එකතු කරලා හැත් එකතු කරගන්න. සංකල්පයක් හදනවා. මෙහෙම දැන් මනින්ද්‍රිය හදාගත්ත සංකල්ප ගොඩක් පමණයි තියෙන්නේ. එයාගෙන් මෙයාගෙන් එහෙම් මෙහෙම් කේලම් අහලා හදාගත්ත වார்த்தාවක් පමණයි යාට තියෙන්නේ. හැබැයි ආ ජීවත් වෙන්නේ ඒ ඕපදූප වලින් හදාගත්ත ලෝකයේ ඇතුළේ. මනින්ද්‍රියට තියෙන්නේ ඕපදූප ලෝකයක්. සැබෑ යථාර්ථවාදී ලෝකයක් නොවේ. යථාර්ථවාදී ලෝකයක් තියෙනවා නම් තියෙනවා කියලා කියන්න පුළුවන් ඇහැටයි අනටයි නාසයටයි දිවටයි සමටයි පමණයි. මනින්ද්‍රියට නෑ. මනින්ද්‍රියට තිබෙන්නේ අහුලාගත්ත එහෙන් මෙහෙන් කෑලි දෙක තුනක් අහුලාගෙන අටවගත්ත සංකල්පයක් සංකල්පීය ලෝකයක් අපේ සංඛාර ලෝකයක් අපේ ඒ ලෝකේ ඇත්තක් කියන හදාගත්ත කෙනා විශ්වාස කරයි. මනින්ද්‍රියට විශ්වාසයි මේ හදාගත්ත දේ ඇත්ත. ඒ හදාගත්ත දේ හදාගත්ත විදිහට දිගටම තියේ කියලත් මනින්ද්‍රිය විශ්වාස කරයි. තිබේ යුතුයි කියා ආඥාපුත් මනින්ද්‍රිය පනවනවා. ඔබට හැම විටම පේන්න ඕනේ මේ විදිහටම තමයි. මෙහෙම කියන්නේ කවුද? මනින්ද්‍රිය. කාටද කියන්නේ? ඇහැට. ඇහැට කියනවා ඔබ දැන් මට තොරතුරක් දුන්නනේ. ඒ තොරතුර තමයි හැමදාම හැම වෙලෙම ඒ අරමුණ ගැන මට දිය යුත්තේ. මේ දැන් දීපු තොරතුර තමයි. වෙන තොරතුරක් දෙන්න බෑ. දුන්නත් වැරදි. එහෙම කිව්වට ඇහැ මේ මනින්ද්‍රිය කියන විදියට ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා සාමාන්‍ය තොරතුරු වාර්තා කරන්නේ. එහෙම මාධ්‍යකරණයක නෙවෙයි ඇහැ කන මේකක්වත් ක්‍රියාත්මක වෙන්නේ. යම් තාක් දුරකට. ඉතින් මනින්ද්‍රියට මේ කාරණේ තේරෙනකොට මේ වෙනස් 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 කාරණා තමයි මේ ඉන්ද්‍රිය පහ දෙන්නේ කියලා. ඊටසේ මනින්ද්‍රිය බලහත්කාරයෙන් බලපෑම් කරලා තමන්ට ඕනේ දේ විතරක් පෙන්වන්න ඕනේ කියලා හැට වාරණයක් ගන්න. මට ඕනේ දේ විතරයි ඔබ පෙන්වන්න. ඉතින් මනින්ද්‍රියට ඒ වාරණේ දාන්න පුළුවන්. එහෙම දැම්මම තමන්ට ඕනේ දේ තමයි පේන්නේ. තියෙන දේ නොවේ පේන්නේ ඕනේ දේ. තියෙන දේ නොවේ ඇහෙන්නේ තමන් අහන්න කැමතිද? කැමති දේ කියන්නේ මේ සතුට වෙන දේ නොවේ. තමන් බලාපොරොත්තු වෙන දේ තමයි ඇහෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සමත භාවනාවේදී විසඳෙන. ඔය සමත භාවනාවේදී නීවරණ ප්‍රහීන වෙනවා කියනවානේ. විශේෂයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද නීවරණ දෙක. ඒ නීවරණ දෙක තමයි මේ ඉන්ද්‍රිය පහට බලපෑම් කරන්නේ. අනින්ද්‍රිය මේ ඉන්ද්‍රිය පහට බලපෑම් කරන්න දාලා තියෙන මේ උපාය දූතයන් තමයි කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ. මේ දෙකත් මනින්ද්‍රියේම නිර්මාණ දෙකක්, සංඛාර දෙකක්. කාමච්ඡන්දේ කියන්නේ සංඛාරයක්. ව්‍යාපාදය සංඛාරයක්. මේ සංඛාර දෙක මනින්ද්‍රිය හදලා මේ දෙන්නව හදලා ඒ දෙන්න හරහා තමයි ඇහි පේන දේ තමන් ළඟට ගන්න. දැන් කාමච්ඡන්දේට තමයි කියන්නේ මනින්ද්‍රිය ඔබ මට කියන්න මොනවද පේන්නේ? මොකද ඇහැ කියන එක ප්‍රශ්නයක්. ඇහැ මොනවද කියන්නේ මනින්ද්‍රියට ඒක අල්ලන්නේ නැහැ. ඉතින් එයා කාමච්ඡන්දේ හදලා කියනවා ඔබ මට වාර්තා කර. ඇහැ කියන දේ ඔබ මට ඇවිත් කියන්න. ඉතින් එයා එනවා කියනවා හරි. හරි ලස්සනයි. හරි රහයි. දිව අදගෙන හරි රහයි. ලස්සනයි රහයි මිහිරි ඔහොම කියනවා. ඉතින් කාමච්ඡන්දේ වෙන දේවල් දන්නේ වෙන කිසිම දෙයක් එයා දන්නේ නැහැ. මේ කාරණේත් අපි තේරුම් ගන්නට වටිනවා. මේ හැම සංකාරයක්ම හරියට සිහින්. සංකාරවල ලක්ෂණේ තමයි පතු බව. පුළුල් දැක්මක් නැහැ කිසිම සංකාරයක. පතුයි. එක වැඩයි කරන්න පුළුවන්. එක සංකාරයකට එක වැඩයි කරන්න. මේ කාමච්ඡන්දේ පුළුවන් ලස්සන මිහිර ප්‍රණීත බව මට සිලිටු බව යන කියන්නේ. ඒ ඇවිල්ලා එහෙම පුළුවන් නම් කියලා. ඒවා ටික කියලා. හරි ලස්සනට වර්ණනා කර. මේ වර්ණනාව කරන්නේ කාමච්ඡන්. දැන් ඇහැ ඇත්තක් කිව්වත් ඒ ඇත්ත මනින්ද්‍රියට දැන් ඇහෙන්නේ නැහැ. එයාට ඒ ඇත්ත නෙමෙයි අහන්න ඕනේ. මේ කාමච්ඡන්දේ අලංකාර කරලා කරන අතිචෝක්තියට තමයි කැමති. අතිචෝක්තියක් තමයි ඇහෙන්නේ. ඉතින් කාමච්ඡන්දේ හදනකොට අනිවාර්යෙන් හැදෙන දේ තමයි ව්‍යාපාදය. ව්‍යාපාදේ නිකම්ම හැදෙනවා කාමච්ඡන්දේ හදන්ටි කියලා. මේ ව්‍යාපාදය කාමච්ඡන්දේ කාසිය අනිත් පැත්තවල. මේ එකම කාසිය. ඉතින් මේ කාසිය වටිනාකම අගේ තියෙන පැත්ත පාවිච්චි කරන් ගියාම අර අගේ නැති පැත්තත් භාවිතා වෙනවා. වෙන් කරන්න බෑ. හරියට එකම කොලේක පිටු දෙක වගේ දෙපැත්ත. එකක් කියවන්න ගියාම අනිත් එකක් කියන. ඉතින් ව්‍යාපාදය කියන සංඛාරය ඒ දූතයා ඒජන්ට් හරහා මනින්ද්‍රිය තොරතුරු ගන්නකොට එයා දෙන්නේ වෙනම තොරතුරු ටික. අර කාමච්ඡන්දේ දෙන තොරතුරු නොවේ. එපා වෙන. කලකිරෙන. තොරතුරු තමයි දෙන්නේ. අවලස්සනයි. ගඳයි. කැතයි. තිත්තයි. ගොරෝසුයි මෙහෙම ටිකක්. මේ දෙන්නා දැන් කාමච්ඡන්දේ දන්නේ කැත. ව්‍යාපාදේ දන්නේ ලස්සන. දැන් බලන්න මේ හැම දෙයකම සීමාතිය. ඇහැ කනේ සීමා වගේම මේ චෛතසිකවල සීමාති වෙනවා. මනින්ද්‍රිය මේ සීමා ගැන සැලකිල්ලක් නැහැ. මනින්ද්‍රිය හිතනවා තමන් අසීමිතයි. තමට අසීමිත බලයක් තිබෙනවා, අසීමිත ලෝකයක ඉන්නේ. සීමා ගැන එයා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ කාරණය තමයි මෝහය කියන්නේ, අවිද්‍යාව කියන්නේ. ඉතින් මේ මුලා වෙලා ඉන්නේ. මනින්ද්‍රිය ඉන්නෙම මුලා වෙලා. ඒ මුලා වුණු මනින්ද්‍රිය තමයි මේ දෙන්නට මේ තමන් අමාරුවේ වැටෙන වැඩේ පවරලා තියෙන්නේ. කාමච්ඡන්දේ නොවේ අමාරුවේ වැටෙන්නේ. ව්‍යාපාදයක් නොවේ. මනින්ද්‍රිය තමයි අමාරුවේ වැටෙන්නේ. මේ දෙන්නගේ විකාර ආන්ත ගියා. ඉතින් දැන් මනින්ද්‍රියට අර ඍතුවම ඇහෙන් කනෙන් තොරතුරු ගන්න පුරුද්දක් නැහැ. මේ දෙන්න හරහා තමයි ගන්න. ඉතින් ඒ ගත්තාම හදා ගන්න ලෝකේ මහා ජංජාලය. හරිය නැති ලස්සන දාලා කි කාමච්ඡන්දේ ඇවිල්ලා නැති ලස්සන අතින් දාලා තමයි කියන්නේ. ව්‍යාපාදයේ තියෙන ලස්සනත් නැති කරලා අවලස්සන කරලා තමයි ව්‍යාපාදයේ තොරතුරු දෙන්නේ. මේ කාමච්ඡන්දේ සහ ව්‍යාපාදේ ඕපදූපවලට යට වුණු මනින්ද්‍රිය සතුටේ දිගට ඉන්නත් බෑ, අසතුටේ දිගට ඉන්නත් බෑ. දෙකේම දිගටම ඉන්න බෑ. මොකද ආමච්ඡන්දේ යමක් කියලා යනකොටම ව්‍යාපාදේ ඇවිල්ලා වෙනම කතාවක් කියනවා. මේ දෙන්නම කියන දේ මනින්ද්‍රියට. මනින්ද්‍රියට අමතකයි මේ දෙන්න තමන් අදපු තමන්ම නිර්මාණය කළ සීමා සහිත දැක්මක් තිබෙන පුළුවන් තරම් අතින් බොරු දාන දෙන්නෙක් බව. ඒක තමයි මෝහය කියන්නේ. ඒ තමන්ම බොරු කියන්න උගන්නපු දෙන්නගේ බොරු වලට ඒ උගන්නපු කෙනාම වැටෙනවා. ඉතින් මනින්ද්‍රිය මොන තරම් වලකද වැටිලා තියෙන්නේ, මොන උගුලකද වැටිලා තියෙන්නේ, තමන්ම හද පුබුලෙනි මනින්ද්‍රිය වැටිලා තියෙන්නේ. දැන් මේ සමත භාවනාවේදී මේ දෙන්නව ප්‍රහීන කරන. ප්‍රහීන කරනවා කියන්නේ අයින් කළා. ඒ දෙන්න අරහා නෙවෙයි තොරතුරු ගන්න. මොනවා කිව්වත් ඒ දෙන්න ඇවිල්ලා කිව්වොත් ගණන් ගන්නේ නැහැ. එතන සමතේ පුහුණු වෙන්නේ අපි උදාහරණයක් විදියට හිතමු හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා කියලා. හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට අන කියනවා මට ඇහෙනවා සත්‍ය. මට ඇහෙනවා කියලා කියනවා. කියුවාම කියපු ගමන් අර දෙන්න නැස්තිලා ඉන්න දුවගෙන ඇවිල්ලා ඒ ඇහෙන දේ ගැන විස්තරයක් කරන්න. ආමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙන්න. ඉතින් ඉස්සෙල්ලා කවුද ආවේ? එයා තමන්ගේ විස්තරය කියනවා. ඉස්සෙල්ලා කාමච්ඡන්දේ ආවොත් එයා ලස්සනයි, ලස්සනයි, හරි මිහිරි, සුමීරුයි ඒ විස්තරේ කියනවා. ඉස්සෙල්ලා ව්‍යාපාදේ නම් ආවේ විපාකරවල ඒ ශබ්දේ විපාකරවල කාමච්ඡන්දේ ඇවිල්ලා වර්ණනා කරනකොට ඒකෙන ඇලීමක් ඇති. දිගට ආන්ට හිතෙනවා. ව්‍යාපාදේ ඇවිල්ලා විපාකරනකොට ඒ ශබ්දේ නොසහා ඉන්න ඕනෙක්මක් වෙනවා. දෙකම ඕනෑකම් දෙකක්. මේ දෙන්න ඇවිල්ලා කරන දෙයින් මනින්ද්‍රියට ඕනෑකමක් ඇති. මේක විහිළුවක්. මේක මහා නාඩගමක්. තමන්ම අධ්‍යක්ෂණය කළා, තමන්ම නළුවම නිලියන් හදලා, තමන්ම වේශ නිරූපණය කරලා, තිරනාටකත් හදලා ඔක්කොම කරලා අඟ දක්වන්න ගියාම ඒ අහදපු කෙනා වැරදෙනවා නාට්‍ය. ඒක ඇත්තක් වෙලා යනවා. නාට්‍යයක් බව අමතක වෙලා, විගඩමක් බව අමතක වෙලා, නාටකමක් බව අමතක වෙලා. ඇයි අමතක වෙලා තිබෙන්නේ? මනින්ද්‍රිය මේ සියල්ල කළේ සිහිනුවනින් නොවේ. සිහිනුවනින් නොවේ මනින්ද්‍රිය කිසිම සංඛාරයක් ඇති. එය සිහිනුවන ප්‍රයෝජනෙට ගත්තේ නෑ. අසති අමනසිකාර. සති මනසිකාරේ නොවේ. ඒ දෙන්න උදව්වට ගත්තේ නෑ. ඉතින් නිසා මතක නැහැ. මේ තමන් තමයි අධ්‍යක්ෂක නිෂ්පාදක තිර රචකය. මේක මගේ නාට්‍යයක්. මම තමයි නළුවන් නිලියක් ගත්තේ. මම තමයි මේගොල්ලන් මැද්දුවේ. ඒ මතක නැහැ. තමන්ම ඇදගත්. දැන් තමන්ම රැවටෙනවා. දැන් භවනාවේදී මේ දෙන්න ඇවිල්ලා මෙහෙම කියනකොට අන්න අපි භවනාවේදී සති සම්පජන්‍ය තියාගෙන ඉන්නේ සිහිනුවන. ඒනි භවනා කියන්නේ. මේ දෙන්න මොනවා කිව්වත් සතිය තමයි ඊළඟට අපිට ඒ පිළිබඳ සමාලෝචනයක් කරන්නේ. සතිය කියනවා සතිය මොකද්ද අපිට කියන්නේ? ඔය කාමච්ඡන්. ඔය සබ්දේ නෙමෙයි කතා කරන්නේ. ඔය තන පැහිච්ච දේ ගැන නෙමෙයි ඔය කියන්නේ. මේ මෙයාගේ විකාරයක් කියන්නේ. මෙයා අදින්දාලා තමයි ඔය කියන්නේ. හොඳයි ලස්සනයි දිගට මහන්සි කියලා. නැත්තම් මේක කැතයි කැතයි මහ කරදරයක් තිපා කියලා කියන්නේ ව්‍යාපාර. එයා කියන කතාව. මේ දෙන්නගේ කයිවාරු දෙක අමුතු. මේ දෙන්නගේ වහන්නිට එපා. සතිය අන්න මනින්ද්‍රියට උපදේශයක් දෙනවා. ඒ උපදේශය ගන්න මුලදී ගන්නෑ. මේ භාවනා කරනවා කියන්නේ මනින්ද්‍රිය පුහුණු වෙනවා ටික ටික මේ සතියේ උපදේශය ගන්න. එහුම් කන්නේ. ඉතින් කාමච්ඡන්දේ මොනවා කිව්වත් දැන් සිහිය හරහා නැහැන්නේ. ඒතර සිහියට පුළුවන් අර කියන දේවල් පෙරලා අතිදාපු අයින් කරලා ඇහෙන දේ කෙලින්ම මනින්ද්‍රියට අහට සලස්සන. දැනෙන දේ කෙලින්ම මනින්ද්‍රියට දැනෙන්න අරින්න. ඒ ස්වභාවයේ අන්න සමතී ලැබේ. ඒ ලැබුණාට ඒ ප්‍රයෝජන ගන්න නැතුව ඉන්නකෝ. සමතයෙන් ඔය හැකියාව ඔය தත්ත්වයට ආවම මනින්ද්‍රිය ඊළඟට මනින්ද්‍රියේ ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් තමයි ඇත්ත ඇහෙනවනේ, ඇත්ත පේනවනේ. හැබැයි ඒ ඇත්ත අහන්න, පේන්න යන්නේ නැතුව අර කාමච්ඡන්ද ව්‍යාපාද දෙන්නගේ ගෝරනාඩු දැන් ඉවරයි. ඒ දෙන්නගේ ගෝරනාඩු ඉවර වෙනකොට අනිත් තුන් හතර දෙනාගේ කලබලත් ඉවර වෙනවා. අය අනිත් ඔය නීවරණ කියනේ වගේ කලබලත් ඉවර වෙනවා. මේ දෙන්නයි කලබල ඉවර වෙනකොට. ඉතින් හරි සංසෝ. දැන් සත්‍යයක් කියනකොටම කෑ ගහලා ගොරනාඩු කරන්නේ නැහැ නේ කවුරුවත්. පේනකොටත් නැහැ. මතක් වෙනකොටත් නැහැ. හරි සංසුන්, හරි සාමකාමී, නිහඬයි. ඉතින් මනින්ද්‍රියට මේක හරි සැපක්. මෙහෙම සැපක් දෙන මනින්ද්‍රිය කලින් අත්දැකලා තිබුණේ නැහැ. සැප විදිහට මනින්ද්‍රිය අත්දැකලා තිබෙම අර කාමච්ඡන්දය දෙන ලනුව පමණයි. සැප කියලා. මනින්ද්‍රිය හඳුනාගෙන තිබුණෙම කාමච්ඡන්දේ සැපේ පමණයි. දැන් පළවෙනි වතාවට මේ සියලු දෙනාම නිහඬ වුණාම ඒ නිහඬියාව මොනතරම් මිහිරිද, සාමකාමීද, සාන්තද කියලා මනින්ද්‍රියට තේරෙනවා. ඒ සමාධි සුවය. සමාධි සුඛය. නීවරණ නැති. ඉතින් ඒ හිතාගෙන හිටියට වැඩිය මහා සුඛය. ජීවිතේ කවදාවත් මනින්ද්‍රියේ එහෙම සුවයක් අත්දකලා නැහැ. පැණි රාග කනකොට සුවයයි, සංගීතයක් අහනකොට සැපයයි, හොඳ ස්පර්ශයක් ලබනකොට ඒ සැපයි. ද ඕවගේ සැප ටිකක් තමයි මනින්ද්‍රියේ සැපයි කියලා හිතන්නේ. මේ වචනේ මනින්ද්‍රිය පාවිච්චි කළේ බොහොම පුංචි ලාමක සීනි බෝල වගේ දිය වෙලා යන අත්දැකීම. නමුත් දැන් ඊට වඩා ස්ථාවර ගැඹුරු අත්දැකීමක් තමයි මනින්ද්‍රිය ලබන්නේ. මේ ගෝරනාඩුකාරයෝ මේ උපදූප කියන කේලම් කියන පස් දෙනා නිහඬ වුණා. ඉතින් එතනදී මනින්ද්‍රිය මේක පුදුම විදියට වැටෙනවා. මේ සුවයට වැටෙනවා. මේ සුවය කියන්නේ ජලාශයක් වගේ නම් ඒ ජලාශයට වැටිලා කිමිදිලා 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 යටතම යටතම යනවා. අපෝ එන්ටෝනි කියලා හිතන්නේ නැහැ. එපමණම එය සුවදායි අත්දැකීමක් දුක් විඳ මනින්ද. හැම දෙයක් එක්කම දුක් විඳ මනින්ද්‍රියට මීට වඩා සැපක් නැහැ. ඉතින් යන්න එතනදී තමයි මේ ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම. දැන් බුදු සසුනක වටිනාකම තියෙන්නේ එතනයි. මොකද වැටෙන්න කලින්ම කියනවා ඔකට වැටෙන්න එපා. මේ ගොඩ ඉඳලා ඒ සුවේ විඳින්න. ගොඩ ඉඳලා ඒ සුවේ විඳින්න පුළුවන්. අර කූඹියේ ඇඹලේ පැණි මොනවා හරි බිඳුවක් තියෙනකොට බිඳුවක් කියන්නේ නැත්නම් පැණි හැලියක්. ඉතින් ඒකේ අත ළඟට ඇවිල්ලා කූඹියට ඇඹලයට පුළුවන් නේ ඉතින් හුදට ඒක ඇත්තේ ඉඳලා පැණි රහ විඳින්න. හැබැයි ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ පුළුවන් කියලා. එයා හිතනවා මේ ඒ මූඩියේ ඉඳලා ඒ පැණි හැලියේ ගැට්ටේ ඉඳලා විඳින සැපට වඩා විශාල සැපක් මේකට වැටුනහම විඳින්න පුළුවන්. ඉතින් එහෙම මොහොතකට විඳිනවත් ඇති. හැබැයි ගොඩේමක් නැහැ. සා වැටෙන්න කලින් මේ දහම අහලා තියෙන්න ඕනේ. දහමේ වටිනාකම එයයි අහලා තියෙන්න ඕනේ. තේරුම් අරගෙන තියෙන්නත් ඕනේ. අහලා පමණක් නොවේ තේරුම් අරගෙන තියෙන්නත් ඕනේ. ඒකට මෙහෙම සුවයක් තියෙනවා. ඒ සුවය ගොඩ ඉඳගෙන විඳින්න පුළුවන්. වැටිලා නොවේ. වැටුනොත් නම් ලේසි නෑ ගොඩේට. ඉතින් ඔය බුදුසසුනක් නැති කාලෙක ඔය ඒ තමයි පරම සුඛය කිව්වේ. මේ අර ඒ පැණි හැලියට වැටුනහම ලබන සුවය. ගොඩේමක් නෑ මරණයත් එතනමයි. ඒ මොහොතේම නොවෙන්න පුළුවන්. ඉතින් මැරෙන්නේ සමාධිය. ඒ තමයි සුවය. ආයෙමක් නෑ. මහා සමාධිය. දැන් මේ කාලේ විපස්සනා කරන්න. විපස්සනා කරන්න බැ වැඩි. වැටුණොත් විපස්සනාවක් නෑ. සම මේකට ඉඳගෙන තමයි විපස්සනා කරන්නේ. එතනම මොකද ඔච්චර මේ භාවනා කලේ සමතේ දී කලේ අර නීවරණ පහ මේ පස් දෙනාව අයින් කළා දැයි. ඒ පස් දෙනත් එක්ක විපස්සනාවක් කරන්න බෑ. කරන්න දෙන්නේ නෑ වරද්ද. හැම විටම වරද්දනවා. ආපස්සට අදිනවා. ඇස් වහනවා. සැක ඇති කරනවා. අත්දැකීම ලබන්න කලින්ම නිගමනවලට එනවා. ඉතින් ඒ හේතු නිසා මේ පස් දෙනා ගෙන් ඈත් වීම වටිනවා. මෙන්න මේ සඳහා පමණයි සමතේ වඩන්නේ. නීවරණ පහ ප්‍රහීණ කරන්න පමණයි. ඒ ප්‍රහීණ කරාම මේ අතුරු ඵලයක් විදිහට මහා නිහඬියාවක් නිශ්ශබ්දතාවයේ සුවය අත්දකින්න ලැබෙනවා. ඒ අතුරු ඵලයක් පමණයි. ඒ සුවය සඳහා නොවේ. මෙන්න පාරවල් දෙක. දැන් අහනවනේ සමතෙන් විපස්සනාවට හැරෙන්නේ කොහොමද කියලා. දැන් මුලදීම මේ පාරවල් දෙක තියෙනවා. මුලදීම වාක්‍ය හට ගිහිල්ලා හන්දියකින් වමට හැරෙනවා දකුණට හැරෙනවා නොවේ. පටන් ගන්නෙම මේ ඉලක්කයත් එක්කයි. මොන ඉලක්කයේද? මේ වඩන්නේ නීවරණ පහ ප්‍රහීණ කිරීම සඳහා තමයි. ඒ ප්‍රහීණ වුණාට පස්සේ ඒ පිරිසුදු දැක්මක් මනින්ද්‍රියට ඇති වෙනවා. මනින්ද්‍රිය පිරිසුදු වෙනවා. ඒ පිරිසිදු වුණු මනින්ද්‍රියෙන් අන්න පාවිච්චි කරලා තමන් හදාගන්න සංඛාර පිළිබඳ ඇත්ත තමන්ම තේරුම් ගන්න. එපමණයි. ඉතින් මේ ගමන මේ විදිහට හිතන්න පුළුවන් නම් මේ විදිහට සිතියමක් ඇඳගන්න පුළුවන් නම් කලින්ම ගමන යනකොට ඇති වෙන අතුරු ප්‍රශ්න බොහෝ මේකෙන් යෝගියාට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ඔය පප්‍රංශ වචන වල පටලැවිලා තර්ක කර කර වාද කර කර දර්ශන හදාද දික්ටි වලට ගිහිල්ලා දිට්ටි ජාලයක් විපස්සනා කරනවා කියලා දිට්ටි ජාලයක පටලැවීමිනුත් බේරෙන්න පුළුවන්. මේක සරලයි. ප්‍රශ්නයක් තරලයි. ප්‍රශ්නය හදාගන්න හැටි සරලයි. ඒ නිසා විඳින දුක සරල නෑ. නමුත් ප්‍රශ්නය හැදෙන හැටි පේනවනේ. කවුද හදාගන්නේ? ඇයි හදාගන්නේ? කොහොමද හදාගන්නේ? මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ කොහොමද? ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ඒ කරනවද? මෙන්න මේ අනම්මනන් ටික අයින් කළා දැම්මොත් එහෙම ඕනේ නැති කාරණා විපස්සනාව හරි සරලයි. ප්‍රශ්නේ තියෙන්නේ මනින්ද්‍රියේ සංකාරවල, ඒ කියන්නේ තමන් හදාගන්න සිතිවිලිවල. මේ හැම දෙයක්ම මනින්ද්‍රියට සිතිවිල්ලක් පමණයි. හැබැයි සිතිවිල්ලක් පමණක් බව මනින්ද්‍රිය දන්නේ. එයා හිතනවා එයා කෙලින්ම අත්දැකීමක් ලැබුවා කියලා. ඇහැ නැතුව, කන නැතුව මේ බාහිර ලෝකයක් තිබෙනවා කියලා එයා හිතනවා. එයා හිතන එකක් පමණයි. හැබැයි මේ ලෝකයක් තියෙනවා කියන්නේ එයාට තියෙන සාක්ෂි තමයි ඇහැ, කන, මේ පහ කියන දේවල්. ඒ පිට එයාට සාක්ෂියක් නැහැ. ඉතින් ඒ සාක්ෂිය දෙකක් අරගෙන, තොරතුරු දෙකක් ගත්තා, දෙකක් අරගෙන එයා ඉතුරු ටික අතින් දාලා ලෝකයක් හදුවා. එයාට ඇහුනේ පෙවුනේ ටිකයි. හැබැයි අතින් දැම්මේ අතින් දාපු ප්‍රමාණය වැඩි. ප්‍රශ්නේ තියෙන්නේ ඇහුණු පෙනුන ටිකේ නෙවෙයි අතින් දාපු. ඒව තමයි ප්‍රශ්න වෙන්නේ පස්සේ. මෙතනදී ඒ අතින් දාන ඒවා අත්හරිනවා. අත්හරිනවා කියන වචනේ එන්නේ අතින් දානවා දාන නිසා. අතින් දාන ටිකයි අත්තරයි. තියෙනේව නෙවෙයි. එතරම් තියෙන ටික අත්තරින්න බෑ. එනේම පේනේවා. හැබැයි ඒක න අතින් දානවනේ මනින්ද්‍රිය. අන්නේ අතින් දාන දේවා නොදා ඉන්නවා. ඒවා අත්හැරලා දාන. කලින් අතින් දාපුවා තියෙනවනම් ඒවා දුනාගෙන තමන් අතින් දැම්මා කියලා අයින් කර. අතීතේ වර්තමාන වශයෙන් අතින් නොදා ඉන්න. ඒ අතින් දාපු දේවල් අතින් දාපු දේවල් බව තේරෙනකොට ඒ අතින් දාපුවට තමයි අපි රැවටුනේ කියන එක තේරෙනකොට අන්න ඒ රැවටීම නිසා තමන් විඳිනවා නම් යමක් ඒ විඳීම එතනින් ඉවර වෙලා යනවා. මේ මොහොතේ යමක් අතින් නොදා ඉන්නවනම් ඒ අතින් නොදෑම නිසා, එකතු නොකිරීම නිසා, සංඛාර එකතු නොකිරීම නිසා අලුතෙන් විඳින්ට යමක් හදාගන්නේ නැහැ. අතීත වශයෙන් විඳින්ට හදාගත්ත දේවල් තේරුම් අරගෙන ඒ තමන් කළ ආයෝජන අස්කර ගන්න. ඒවා විද්‍රෝහ කර වර්තමාන වශයෙන් ආයෝජනයක් කරන්නේ. විපස්සනාව කියන්නේ මේ වර්තමාන වශයෙන් ආයෝජනයක් කරන්නේ අතීතයේ කළ ආයෝජන අඳුනගෙන ඒවා අස්කරගන්න. ඉතින් එතකොට අනාගත වශයෙන් විදිහට යමක් ඉදිරි වෙන්නේ. ඒ තමයි විපස්සනාවේ කාර්යභාරය. ඉතින් මේ සංසාරය කියන්නේ මේ විකාරයට, විකාරය කියන්නේ මනින්ද්‍රිය නටන නාඩගමට තමයි සංසාරය කියන්නේ. වෙන සංසාරයක් නෑ. ඒ නාඩගමක් බව මනින්ද්‍රිය තේරිලා ඉතින් අයින් වෙනකොට මේ සංසාරේ ඉවරයි. ඒ ආයෝජන ටික ඔක්කොම ඇදලා ගත්තාම අලුතෙන් නොදා ඉන්නකොට ඉන් එහාට ආයේ නාඩගමක් නෑ. සංසාර නාඩගමේ අවසාන රංගනේ තමයි විපස්සනාවේ බිරියේ රඟ දැක්වෙන්නේ. මේ අවබෝධයෙන්, මේ අවබෝධයේ වන විපස්සනාවට වචන නොවේ, ලැයිස්තු නොවේ, මේ යාන්ත්‍රණය, මනින්ද්‍රියේ යාන්ත්‍රණය, මනින්ද්‍රිය වැඩ කරන හැටි ගැන අපිට පෙර දැනුමක් ඕනේ විපස්සනාව සඳහා. එහෙම නැත්නම් මේ හැම දෙයක්ම අපි ඇත්තයි කියලා ගන්න. මේ අවබෝධයත් එක්ක අපි බලමු මොනතරම් දුරට මේ කියූ කාරණා අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්. මතක් වීම වලට අවධානය යොමු කරන්න, නැතිනම් සිතිවිලි වලට මනතරං කාරණා පිළිබඳ මතක් වෙනවද, හිතෙනවද, සිතිවිලි පහළ වෙනවද, පුද්ගලයන් ගැන, දේවල් ගැන, ස්ථාන ගැන, සිදුවීම් ගැන. කෙනෙකු ගැන හිතන විට බලන්නේ සිතීම ඇතුලේ ඒ දැනත්තා ඉන්නවද? අපි තීරණයකට එනවා අවල් කෙනා ඒ කෙනා ඒ සිතිවිල්ල ඇතුලේ ඉන්න ඒ දේ තිබෙනවද? ඒ තැන ඒ සිදුවීම වෙනවද? සිතිවිල්ල ඇතුලේ පුද්ගලයෙකු ඉන්නවද? දෙයක් තිබෙනවද? ස්ථානයක් අවම වශයෙන් සිදුවීමක්වත් වෙනවද? සිටිවිල්ලක් ඇතුලේ එසේ සොයා බලන විට එනෙනවා සිතීමක් මිස දෙයක් නැති බව සිතීමක් මිස තැනක් නැති බව සිතීමක් මිස සිදුවීමක් නොවන බව සිතීමක් මිස ඉනිහා දෙයක් නෑ හිස් සිතීමක් සිබෙනවා නමුත් හිස් මේ විපස්සනාව දිගින් දිගටම කිරීම තුළ මේ සිටීම ගැන විමසා බැලීම. හැම සිටිවිල්ලක් ගැනම විමසිල්ලෙන් බලන විට මනින්ද්‍රියටම වැටහෙනවා අමංගේ නිර්මාණ උස්සක් බව පුහු දෙයක් අරයක් නෑ. එය අවබෝධ වනතුරු දැනුමක් ලෙස නොව ප්‍රත්‍යක්ෂයක් ලෙස අවබෝධ වනතුරු කිසිම සිතිවිල්ලකට සිතිවිල්ල නිර්මාණය කළ මනස නොරැවටෙන රූ තමන්ගේම උගුලයි තමන්ම අපුනවනතුරු තමන් කෙප්පු වලේ තමන්ම වැටීම නවතිනතුරු මේ විපස්සනාව කළ යුතුයි. එය නොකඩවා කරනවා කියන අධිකරින් අපි අදට මේ විදසුනට නිදසුනා නිලඹ භාවනා මධ්‍යස්ථානයේ මේ කල්‍යාණ මිත්‍ර හැමදෙනාගේම සහයෝගයෙන් කැපකිරීමෙන් මේ කල්‍යාණ මිත්‍රයන්ට දිනන කල මේ ධර්ම දානේ සමුගනිමු. සැමටම සිතා ශාන්තිය සැනසිල්ලක් වේවා.